විපක්ෂ නායකතුමා 27-2 යටතේ ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, මට පොඩි අවසරයක් දෙන්න. මේ හදිසි කාරණාවක් ඉදිරිපත් කරන්න ඊට පෙර රුපියල් 169,000ක් වියදම් කරලා අපේ රජයේ කාලේ නව මැනින් වෙළඳපොළ දැන් ඉදි කරලා, දැන් මේ වර්තමාන රජයේ අග්‍රාමාත්‍යතුමත් ගිහිල්ලා ඒක විවෘත කරලා තිබෙනවා. කඩකාමර 1192ක් තිබෙනවා. ගැටලු දෙකක් තිබෙනවා. එකක් තමයි එක කඩකාමරයක් දෙගොල්ලකට දෙන ක්‍රමවේදයකට යන්න අදහස් කරනවා. මම දන්නේ නැහැ කොහොමද එක කඩකාමරයක් දෙගොල්ලකට ලබා දෙන්නේ කියලා. ඒ වගේම 1192ම දෙන්න ගන්න විදන්නට යනවා. දෙවෙනි කාරණාව තමයි අපි අදහස් කරේ මූලික මුදලක් අය නොකර මාසිකව 3,000-3,500 අතර මුදලකට මේක ලබා දෙන්න. නමුත් වර්තමාන රජය මූලික ගෙවීමක් අය කරන්නට යනවා 1,205,000 අතර මුදලක්. ඒ වගේම මාසෙකට 12,000-15,000 අතර මුදලක් අය කරන්නට යනවා. මම මේක සභාවේ අවධානයට, අපේ ප්‍රධාන සංවිධායකතුමාගේ සභානායකතුමාගේ අවධානයට ගෙනෙන්නට කැමැති. විශේෂයෙන්ම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතේ කඩ 1192ක් එක කඩයක් දෙන්න ගන්න බෙදන්න යන එක බොහොම අසාධාරණයි. ඒ වගේම 1,205,000 අතර මුදලක් අය කරලා මාසිකව 12,000-15,000 අතර මුදලක් අය කරන එකත් අසාධාරණයි. මූලික මුදලක් අය කරන්නේ නැතුව එක්කෙනාට එක කඩේ බැගින්. මොකද 2019 ඇත්තටම මේ කඩ හිමියන්ගේ නාමලේඛනයක් සකස් කරා, ලියාපදිංචි කරා, නිවැරදි වෙළඳාම කරන කට්ටියව අවබෝධ කරගත්තා. අන්න ඒ 1192ට පමණක් මාසිකව 3,000-3,500 අතර මුදලකට ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාටත් මම ඉල්ලීමක් කරනවා මේක ගැන හොයලා බලලා කටයුතු කරන්න කියලා. ගරු කථානායකතුමනි, මගේ 27-2 ප්‍රශ්නය. ගරු කථානායකතුමනි, විශ්වවිද්‍යාලයක ප්‍රධාන විධායක හා ශාස්ත්‍රීය නිලධාරීවරයා වන උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සනාතන සභාවේ සභාපති වන අතර උපකුලපතිවරයා විසින් ස්වාධීන ඒකක ලෙස ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලයක සියලු අධ්‍යයන පරිපාලන සහ සංවර්ධන කටයුතු මෙහෙවනු ලබන උපකුලපතිවරුන් පත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය හදිසි වෙනසක් කොට එම ක්‍රමවේදයේද දැඩි විෂමතා පැවතීමක් නිසා මේ වන විට විශ්වවිද්‍යාල රසක ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත, 1985 විශ්වවිද්‍යාල සංශෝධිත පනත ප්‍රකාරව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛයන්ට අනුව විශ්වවිද්‍යාල සඳහා උපකුලපතිවරු පත් කිරීම සිදු කරන අතර 2020 පෙබරවාරි 6 දින දක්වාම පැවතුනේ පාලක මණ්ඩල සාමාජිකින්ගේ ඡන්දය අනුව වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගන්නා අපේක්ෂකින් තිදෙනා අතුරින් අයෙක් ජනාධිපතිවරයා විසින් පත් කිරීමයි. වත්මන් රජයේ බලයට පත්වීමට පෙර ඒ වන විට බලාත්මකව තිබූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ 4/2018 අනුව යාපනයේ කැලණිය, වයඹ, සබරගමුව සහ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලවල උපකුලපති ධූරයන් සඳහා අයදුම්පත් කැඳවා නිලවරණ පැවැත්වීමටත් සැලසුම් කර තිබුණා. ගරු කථානායකතුමනි, නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හදිසියෙම මෙම ක්‍රියාවලිය නවතා දමන මෙන් දන්වා එයිනුත් මාස 3කට පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ 2/2020 මගින් නව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් රජයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අවශ්‍ය පරිදි උපකුලපතිවරුන් පත් කිරීමේ ඉඩ ප්‍රස්තාව සලසාගෙන තිබේ. මේක ගරු කථානායකතුමනි, ඉතාමත්ම අසාධාරණ ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ. නව ක්‍රමවේදයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන බහුතරයක් සහිත 5 කමිටුවක් විසින් උපකුලපති අපේක්ෂකින්ට ලකුණු ලබා දීම සිදු කරන අතර එම කමිටුව විසින් උපරිම 5 පමණක් දෙවැනි වටේට තෝරා ගන්න ලබනවා. දෙවැනි වටේදී එම ලකුණු පටිපාටියටම අනුව විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ලකුණු ලබා දී අපේක්ෂකින් 3 තෝරා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ජනාධිපතිවරයා වෙත යවනු ලබනවා. මෙම ක්‍රමවේදයේදී රජයේ අවශ්‍යතා අනුව උපකුලපතිවරුන් පත් කිරීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර සුදුසුකම් ඇති සහ විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය වෙනුවෙන් සේවය කළ පුද්ගලින් දේශපාලන අවශ්‍යතා මත ඉවත් කිරීමටද අවස්ථාව සැලසී තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගරු කතානායකතුමනි, එකම ලකුණු ලබා දීමේදී ඒ එක අපේක්ෂකයෙකුට ඒ කණ්ඩායමේ එක පුද්ගලයෙක් ඉහළ ලකුණු ප්‍රමාණයකුත් එම කණ්ඩායම තවත් පුද්ගලයෙක් පහත ලකුණු පහළ ලකුණු ප්‍රමාණයකුත් ලබා දීමේ ඒ අස්වාභාවික ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රමවේදයේ යටතේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස එහි විෂයපතයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති මහාචාර්යවරයෙකු පත් කර ඇති අතර කැලණිය සබරගමුව සහ වයඹ විශ්වවිද්‍යාලවලද ගැටලුකාරී තත්ත්වයන් රැසක් මතුවී තිබේ. ගරු කතානායකතුමනි, ජාතික වැදගත්කමකින් යුත් කරුණක් වන බැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙන. 1. නව ක්‍රමවේදයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන කමිටුවකින් උපකුලපති අපේක්ෂකින්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කර අපේක්ෂකයින් 3-5 අතර සංඛ්‍යාවක් පමණ පාලක සභාව වෙත යොමු කිරීමෙන් විශ්වවිද්‍යාල පනතේ 34(1)(a) වගන්තියට ප්‍රකාර විශ්වවිද්‍යාල පාලක සභාව සතුව ඇති උපකුලපති අපේක්ෂකින් නිර්දේශ කිරීමේ බලතල අහිමි කර තිබෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 1978 අංක 16 දරන සහ 1985 සංශෝධිත විශ්වවිද්‍යාල පනතේ 34(1)(a) වගන්තිය උල්ලංඝනය කර ඇති බව දරු අධ්‍යාපන ඇමතිතුමා පිළිගන්නේද? එසේනම් මෙම නව ක්‍රමවේදය අහෝසි කිරීමට රජයේ කටයුතු කරන්නේද? නොයසේනම් ඒ මන්ද? 2. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ 4/2018 ප්‍රකාර යාපනයේ කැලණිය සබරගමුව වයඹ හා ඌව විශ්වවිද්‍යාලයන්හි උපකුලපති ධූරය සඳහා අයදුම්පත් කැඳවා නිලවරණයට දින නියම තිබියදී හදිසියේ මෙම ක්‍රියාවලිය අත්හිටුවීම තුළින් විශ්වවිද්‍යාලවල එවකට සේවය කළ උපකුලපතිවරුන්ට උපකුලපති ධූරයේ ධර්මින්ම නැවත ධූර කාලයක් ඉල්ලුම් කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීමටත් තම හිතවතුන්ට වැඩබලන උපකුලපති තනතුරු ලබා දීමටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා කටයුතු කර තිබෙන බව රජයේ පිළිගන්නේද? එසේනම් එම විශ්වවිද්‍යාලවල එවකට උපකුලපතිවරුන් ලෙස කටයුතු කළ අය නැවත ධූර කාලයක් සඳහා අයදුම් කළ නිලධාරීන්ට සිදු වූ අසාධාරණ නිවැරදි කිරීමට රජයේ ගනු ලබන පියවර කවරේද? එසේ පියවර නොගන්නේ නම් ඒ මන්ද? 3. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන කමිටුව මගින් අපේක්ෂකින් සංඛ්‍යාව සීමා කිරීම තුළින් සහ පාලක මණ්ඩලයේ සමාජකින්ද බහුතරය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පත් කිරීමත් නිසා විශ්වවිද්‍යාලවල ස්වයං තීරණ අයිතිය සීමා කිරීමට ලක්වීමත් එම නිසා විශ්වවිද්‍යාලයට වටිනා සේවාවක් සිදු කළ පුද්ගලයෙකු උපකුලපති ලෙස පත් කර ගැනීමට ඇති හැකියාව සීමා කිරීමකටත් ලක්වන බව රජයේ පිළිගන්නේද? ඒ අනුව මෙම නව ක්‍රමය අත්හිටුවීමටත් සාධාරණ ක්‍රමයක් ස්ථාපනය කිරීමටත් රජය විසින් කටයුතු කරන්නේද? එසේ නොකරන්නේ නම් ඒ මන්ද? නව ක්‍රමවේදයට අනුව පැවැත් වූ 4 ප්‍රශ්නය, නව ක්‍රමවේදයට අනුව පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයේදී ඉතා සුදුසුම අපේක්ෂකින් ඉවත් වී තිබෙන නිසා ලකුණු ලබා දීමේදී අසාධාරණයක් සිදුව තිබෙන බව රජය පිළිගන්නේද? පාලක මණ්ඩලවලට නව සමාජිකින් පත්කර අඩු සුදුසුකම් ඇති පුද්ගලින්ට වැඩි ලකුණු ලබා දී මෙම ක්‍රියාවලිය මැනිපුලේට් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන නිසා මෙම ක්‍රමයට අනුව උපකුලපතිවරුන් තෝරාගත් විශ්වවිද්‍යාලවල පාලක මණ්ඩලය විසින් සහ ප්‍රතිපාදන කොමිෂම පත් කළ කමිටුව විසින් එක් එක් අපේක්ෂකින්ට ලබා දුන් ලකුණු මෙම සභාවට ඉදිරිපත් කිරීමට රජයේ කටයුතු කරන්නේද? නොයසේනම් ඒ මන්ද? 5. මෙම ක්‍රමවේදය මගින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස සෞන්දර්ය විෂයට කිසිදු සම්බන්ධතාවයක් නැති මහාචාර්යවරයෙකු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ මත ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන ඒ විශ්වවිද්‍යාලයේ මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් අධ්‍යයන පරිපාලන සහ සංවර්ධන කටයුතු වලත් බාධා කරන බව රජය නොසිතන්නේද? එසේනම් මේ නිවැරදි කර ගැනීමට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? මම ගරු අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්නට කැමති. විශේෂයෙන්ම මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇත්ත වශයෙන්ම සංගීත පීඨය තියෙනවා, නර්තන හා නාට්‍ය කලා පීඨය තිබෙනවා, ඒ වගේම දෘශ්‍ය කලා පීඨය තිබෙනවා, ෆැකල්ටිස් එක. නමුත් ඒ කිසිම ශාස්ත්‍රයකට සම්බන්ධ නොවන කෘෂිකර්ම ශාස්ත්‍රයට අදාළ මහාචාර්යවරෙක් පත් කළ තිබෙනවා කියන කාරණාව තමයි අපිට දැනගන්න තිබෙන්නේ. මම හිතනවා ඒ තුලින් මේ විශ්වවිද්‍යාලයට බලවත් අසාධාරණයක් සිදු වෙනවා කියලා. ගරු අමාත්‍යතුමාගෙන් මම ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට පිළිතුරු අපේක්ෂා කරනවා. බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම කරුණ පහුගිය සති දෙක ඇතුළත විවිධ අවස්ථාවලදී මේ ගරු සභාවේ සඳහන් වුණා. එම නිසා මම බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමනි මේකට විස්තර සහිත පිළිතුරක් දීමට. දැන් ඉස්සෙල්ලා තිබිච්ච ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනුවට අපි අලුත් ක්‍රමයක් ආදේශ කරලා තිබෙනවා. දැන් මම පැහැදිලිව පෙන්වා දෙන්නම් ගරු කථානායකතුමනි, ඉස්සෙල්ලා තිබුණු ක්‍රමයට වඩා වර්තමාන ක්‍රමය සාධාරණයි, විනිවිදයි. ඒ කියන්නේ සුදුසුම පුද්ගලයා උපකුලපති ධූරයට පත්කිරීම සඳහා මේ ක්‍රමය වඩා යෝග්‍යයි කියන එක මම පැහැදිලිව ඔප්පු කිරීමට සූදානම්. The problem, Honorable Leader of the Opposition, was that the earlier procedure was very ad hoc. It was an ad hoc procedure. Now, the decision is made on the basis of complete reports, which were never available in the past. The records of the different candidates for the Vice Chancellor's post, their contribution to the university, their research record, their innovative skills, all of this is today incorporated in formal complete reports which are prepared by competent committees. So when the final decision is made, it is possible to make an informed decision, which was not the case earlier. I will now explain to you the new procedure and why that procedure enables the strengths, the attributes of the different candidates to be fully evaluated, and with the knowledge of all these details for the correct decision to be made. It is therefore, in my submission, Mr. Speaker, a significant improvement on the earlier system, which did not make provision for any of this information to be available to the people who are going to make the final selection. 1978 අංක 16 දරණ පනතේ විධිවිධාන ප්‍රකාරව විශ්වවිද්‍යාල පරිපාලන නියාමන කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එක් පරමාර්ථයක් වේ. තවද විශ්වවිද්‍යාලයක උපකුලපති පත් කිරීමේ බලධාරියා වන අතිගරු ජනාධිපතිවරයාට එම පනතේ 34(1) වගන්තිය ප්‍රකාරව අදාළ විශ්වවිද්‍යාලය විසින් යෝජිත නම් තුනකින් යුත් මණ්ඩලයකින් එක් නමක් නිර්දේශ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලය පැවරී ඇත. එසේ විශ්වවිද්‍යාලය විසින් නම් තුනකින් යුත් මණ්ඩලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කිරීමේදී සෑම විශ්වවිද්‍යාලයක්ම පොදු ක්‍රියා පරිපාටියක් අනුගමනය කිරීම වැදගත් වන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා පරිපාටි හඳුන්වා දීම සඳහා චක්‍ර ලේක නිකුත් කිරීම මඟින් විශ්වවිද්‍යාලවල පරිපාලනය නියාමනය කිරීමේ වගකීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරී ඇත. ඒ අනුව මින් පෙරද විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත් කිරීම සම්බන්ධව චක්‍රලේක ගණනාවක් නිකුත් කර ඇති අතර නව චක්‍රලේකය නිකුත් වීමට පෙර ක්‍රියාත්මකව පැවතියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේක අංක 4.2.18 වේ. 2018 ජූනි 28 දින ඇති පෙර කොමිෂන් සභා චක්‍රලේක අංක 0.4.2018 අනුව අදාළ විශ්වවිද්‍යාලය විසින් අවම වශයෙන් විනාඩි 10ක කාල සීමාවක කෙටියෙන් ඉදිරිපත් කිරීම සඳහා සුදුසුකම් ලත් සියලුම අපේක්ෂකයන්ට ආරාධනා කිරීමෙන් සහ විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය සමාජකයන් විසින් රහසිගත ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට විශ්වවිද්‍යාල පනත ප්‍රකාරව කටයුතු කිරීම සඳහා නම් තුනකින් යුක්ත මණ්ඩලයක් නිර්දේශ කළ යුතුය. ලැබී ඇති ඉස්සල තිබිච්ච ක්‍රමවේද ඒකයි. ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම චක්‍රලේඛය බලපැවැත්වෙන කාල සීමාව තුළදී ඇතැම් අපේක්ෂකයෙකුට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා මෙන්ම දෙවන සහ තුන්වන ස්ථාන සඳහා ඉහළම ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීම වෙනුවෙන් යම් අක්‍රමිකතා සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇත. දැන් ගරු විපක්ෂ නායකතුමා කියන්නේ වර්තමාන ක්‍රමය මැනිපියුලේට්, එතුමා පාවිච්චි කරලා දෙනවා මැනිපියුලේට් කියන වචනේ. හැබැයි පැහැදිලිව ඊට ඉස්සෙල්ලා තිබිච්ච ක්‍රමය මැනිපියුලේට් කරන්න මීට වඩා හුඟක් පහසුයි. ඒ මම පෞද්ගලිකව ගන්නවා. අංක 4 ඇලිර 2018 චක්‍රලේඛයේ ඇති විෂමතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකිවන පරිදි පාලක සභා සමාජකයන්ට බලපෑම් කිරීමේ හැකියාව ඇති සමහර අපේක්ෂකයින්ට විශ්වවිද්‍යාල උපකුලතිවරුන් බවට පත්විය හැකි බවද නිරීක්ෂණය කරන ලදී. ඊට සඳහන් අක්‍රමිකතා සිදු වූයේ එකී චක්‍රලේඛයේ ඇති අඩුපාඩු නිසා, එනම් විශේෂයෙන්ම විෂය මූලික ඔබ්ජෙක්ටිව් අගයන් ක්‍රමයක් නියම නොකිරීම හේතුවෙන්. ඔබ්ජෙක්ටිව් ක්‍රමයක් සියුලම තොරතුරු දැනගෙන ඒ තොරතුරු සමාලෝචනය කිරීමේ කාර්යයේ යෝග්‍ය පුද්ගලයන්ට පවරලා අවසාන ප්‍රතිඵලය විනිවිද බවට ලබා ගැනීමට පුළුවන් තත්ත්වයක් උද්ගත වෙනවා යෝජිත නව ක්‍රමය යටතේ. විශ්වවිද්‍යාලයක උපකුලපති ධුරය විශ්වවිද්‍යාලයක වැදගත්ම තනතුර වන බැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට වඩාත් සුදුසු අපේක්ෂකයන් 3 දෙනෙකු නිර්දේශ කිරීම සඳහා පාලක සභා සමාජිකයන්ට පහසුකම් සැලසීම සඳහා වඩා හොඳ යන්ත්‍රණයක් සකස් කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම කී. ගරු කථානායකතුමනි, එබැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත නම් 3කින් යුත් මණ්ඩලයක් ඇවීමේදී අනුගමනය කළ යුතු සුදුසු යන්ත්‍රණයක් නිර්දේශ කිරීම සඳහා කොමිෂන් සභාව විසින් හිටපු උපකුලපතිවරුන් කිහිප දෙනෙකුගෙන් සහ මානව සම්පත් කලමනාකරණය හා නීතිය පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කරන ලද අතර එකී චක්‍රලේඛය වෙනුවට නව චක්‍රලේඛයක් නිකුත් කරන තෙක් පෙර පැවති චක්‍රලේඛ අංක 4 ඇලිර 2018 ප්‍රකාරව පියවර නොගන්නා ලෙසද විශ්වවිද්‍යාලවලට උපදෙස්න ලදී. දැන් වර්තමාන ක්‍රමයේ යටතේ මේ කරන්නේ පියවර දෙකකින්. පළවෙනි පියවර තමයි කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවේ මිත්‍රයන් පත් කිරීම නෙවෙයි, මම කියන්නම් ඒ කමිටුවේ සංයුතිය කුමක්ද කියලා. එතකොට ඒක තමයි ප්‍රථම පියවර ගරු කථානායකතුමනි. ඒ කමිටුව මේ අපේක්ෂකයන්ගේ පසුබිම හොයලා බලලා සවිස්තර වාර්තාවක් යම් යම් නිර්ණායකයන් අනුව පිළියෙල කරනවා. එක, ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 20/25/4 දින ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 2/20/20 නිකුත් කරන ලදී. මෙම චක්‍රලේඛයේ මගින් රහස් ඡන්දයකින් මැතිවරණයක් පැවැත්වීමේ ක්‍රමය වෙනුවට පියවර දෙකක අගැයීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්න ලදී. අගැයීමේ ක්‍රමයක් objective evaluation, objective assessment on the basis of complete data which has compulsorily to be furnished. Deka palamu piyavaredi samajikayan pas denaku gen samanvita agayim committeeak adala viswidyalaye palaka sabhava visin sthapita kalayutu athara eyata kirtimat pudgalayan dedenaku etulatwe enam ekka ek sri lanka paripalana seve ihalama shreni එනම් කැබිනට් අමාත්‍යාංශයක ලේකම් හෝ හිටපු ලේකම්වරයෙකු සහ පිළිගත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයක සභාපති හෝ ප්‍රධාන විධායක නිලධාරියෙක් වේ. So also the chairman or the CEO of an established company in the private sector. තවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන පරිදි විශ්වවිද්‍යාලයක හිටපු උපකුලපතිවරයෙකු ඇගේම් කමිටුවේ සභාපති ලෙස නම් කර ඇත. 3. මෙම සමාජකයන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුව චක්‍රලේඛයේ ලබා දී ඇති ලකුණු ලබා දීමේ ක්‍රමය මත පදනම්ව අගැයීම සිදු කළ යුතුය. මෙම ලකුණු කිරීම ගැන ලකුණු දෙන්න ඕනේ. යම් යම් ශීර්ෂ යටතේ ඒ පුද්ගලයන් ලකුණු දෙන්න ඕනේ. මෙම ලකුණු කිරීමේ යෝජනා ක්‍රමය වඩාත් විෂයමූලික. ඉතින් මම ඔබ්ජෙක්ටිව් ටියලි. විෂයමූලිකයේ සලකනු ලබන අතර සියලු කමිටු සමාජිකයන් ලකුණු ලබා දීමේ ක්‍රමය ලයිස්තුගත කර ඇති එක් එක් අංග each element සඳහා වෙන වෙනම ලකුණු ලබා දීමෙන් එක් එක් අපේක්ෂකයා තක්සේරු කළ යුතු අතර අපේක්ෂකයාගේ අවසාන ලකුණු තීරණය කළ යුත්තේ නිර්ණායක හතක තනි ලකුණු වල සාමාන්‍ය අගය එකතු කිරීමෙනි. I would like to tell the honorable leader of the opposition, because I know that he is genuinely interested in these matters. Now this is a very detailed scheme for assessment, very very detailed. Now these are, I will give this to you, I will send this to you. These are the matters in respect of which each candidate has to be evaluated. It's all set out here. Strategic focus. You know, these are qualities that are very essential for the Vice Chancellor of the University. The Vice Chancellor is the most visible symbol of the university. The success or the failure of the university largely depends on the personality, the prestige, and the competence of the Vice Chancellor. So here you have a detailed enumeration of the criteria: strategic focus, effective leadership, conceptual skills, academic and research excellence, personal integrity, professional communication, managerial competence. So there is a mark sheet given, marks have to be given under each of these heads. Now, there never was a system like that at all in the university system of this country. When we were appointed as vice chancellors, there was no such evaluation at all. Now, this requires evaluation committee members shall perform a desk evaluation of candidates by examining the information provided in the document submitted. The final marks for individual elements and for each criterion and the candidate's total score shall be arrived at only after interviewing the individual candidates. They were not interviewed earlier. I was never interviewed when President Jayawardena appointed me as Vice Chancellor. So here is a detailed, a comprehensive 7-point evaluation scheme. Then, committee within අගයීමට ලක් කරන ලද අපේක්ෂකයන් 3කට නොඅඩු සහ 5කට නොවැඩි සුදුසුකම් ලත් අපේක්ෂකයන්ගේ කෙටි ලයිස්තුවක් පාලක සභාවට නිර්දේශ කළ යුතුය. එගින් මේ අනුව මේ විශේෂඥ ඒ කමිටුව මේ විදිහට තක්සේරු කළා. ඒගොල්ලෝ යම් කිසි නිගමනයකට බහිනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙන යුතුයකම තමයි මේ නිර්දේශය ඉදිරිපත් කරන්න විශ්වවිද්‍යාලයේ පාලක සභාවට. අවම වශයෙන් නම් 3ක්, උපරිම වශයෙන් නම් 5ක්. කෙසේ වෙතත් කමිටුව විසින් සියලුම අපේක්ෂකයන්ගේ නම් සහ ඔවුන්ගේ එක් එක් නිර්ණායක සඳහා ලබාගත් පෞද්ගලික සහ සංයුක්ත ලකුණු පත්‍රයක් මෙන්ම අවසාන ලකුණද පළාත් සභාවේ විමර්ශනයට සහ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය. Very detailed, very detailed, very specific, very concise. අගයීම් කමිටුව සම්මුඛ පරීක්ෂණය පවත්වන ලද දිනයම පාලක සභාව විසින් 34 එකවගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නම් 3ක් නිර්දේශ කිරීම සඳහා නව චක්‍රලේඛනයේ ඇමුණුම් දෙකෙහි ඇති ලකුණු දීමේ පටිපාටි මත පදනම්ව කෙටි ලයිස්තුගත අපේක්ෂකයන් ඇගීම සඳහා විශේෂ පාලක සභාව රැස්වීමක් පැවැත්විය යුතුය. So that is the second stage. After these names are received, there is a special procedure which has to be adopted by the council in making their final recommendation. කෙසේ වෙතත් කොමිෂන් සභා චක්‍රලේඛ 2/20/20 2/14 වගන්තියේ දක්වා ඇති පරිදි පාලක සභාව විසින් කෙටි ලයිස්තුගත කර පාලක සභාව විසින් කෙටි ලයිස්තුගත කර ඇති අපේක්ෂකයන් කැඳවීමට පෙර අගයීම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පරීක්ෂා කර අනුමත කිරීම අනිවාර්ය වේ. මෙම අවශ්‍යතාවයේ විශේෂයෙන් ඇතුළත් කර ඇත්තේ අපේක්ෂකයන්ගේ කෙටි ලයිස්තුගත කිරීම සමඟ පාලක සභාවේ අධිකාරිය අව탁සේරු නොවන බවට සහතික කරමින් අගයීම් කමිටුව ඇගයීම සාධාරණ ලෙස සිදු කර ඇද්දයි පරීක්ෂා කිරීම පාලක සභාවේ වගකීම වන බැවිනි. මේ අනුව මෙම නව චක්‍ර ලේඛය මගින් හඳුන්වා දී ඇති තෝරා ගැනීමේ පටිපාටිය වඩාත් විනිවිදභාවයකින් යුත් ප්‍රතිපාදන සහිත චක්‍ර ලේඛයක් බව විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අගයීමට ලක් වී ඇත. එතකොට ගරු විරෝධ පක්ෂයේ නායකතුමා මට යොමු කළ ප්‍රශ්න පහට මම කෙටි පිළිතුර දෙන්නම්. දැන් ප්‍රශ්න අංක 1 පිළිතුර ඉහත සඳහන් කර ඇති පරිදි විශ්වවිද්‍යාල පනතේ 34(1) අයන්න වගන්තිය උල්ලංඝනය කර නොමැති හේ කිසිම උල්ලංඝනය වීමක් නැහැ. ඊට අනුකූලව තමයි මේ සියලුම ක්‍රියාපාටි අනුගමනය කරලා තියෙන්නේ. මම හිතේ හේන් නව ක්‍රමවේදයේ අවශ්‍ය කිරීම අදාළ නොවේ. ඒ කරන්න අපි සූදානම් නැහැ. අපි විශ්වාස කරනවා මේ ක්‍රමයේ තුලින් සුදුසු පුද්ගලයන් ඉස්මතු වෙයි කියලා මේ රටේ විශ්වවිද්‍යාලවල උපකෘතිවලුන් හැටියට. ප්‍රශ්න අංක 2 පිළිතුර කැලණිය සබරගමුව වයඹ හා ඌව විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඔවුන්ගේ ධූරයේ නියමිත කාල සීමාව අවසන් කර තිබුණේ. ඔවුන්ගේ ධූර කාලයේ අවසන් වීමෙන් අනතුරුව නැවත 2:20 චක්‍ර ලේඛය නිකුත් කර නැත්තේ මෙම විශ්වවිද්‍යාලවල උපකුලපති ධූරයේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා විශ්වවිද්‍යාල පනතේ 34(9) ආවගන්ති අනුව සබරගමුව වයඹ හා ඌව විශ්වවිද්‍යාලවල වැඩ බලන උපකුලපතිවරේ පත් කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව ඌව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාම වැඩ බැලීම සඳහා පත් කරන ලදී. කැලණිය විශ්වවිද්‍යාලය සඳහා 34(9) අයන්න අනුව නියෝජ්‍ය උපකුලපතිවරයා උපකුලපති ධූරයේ වැඩ බලන ලදී. එසේම එවකට යාපන විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට කටයුතු කරන ලැබුවේ නිසි බලධාරියෙකි. ප්‍රශ්න අංක 3 පිළිතුර මෙම නව චක්‍ර ලේඛය විනිවිදභාවයකින් යුත් සාධාරණීකල හැකි විෂය මූලික අගයීම් ක්‍රමයක් මත පදනම්ව ඉදිරිපත් කරන ලද්දක් හේන් මෙම නව ක්‍රමය අතීත වේම අවශ්‍ය නොවේ. එසේ කිරීමද රජය සූදානම් නැත. ප්‍රශ්න අංක 4 ලකුණු ලයිස්තුව ඔබතුමාට මම ලබා දෙනවා. සම්පූර්ණ විනයද කිසිම දැක් සැඟවීමට අපේ වුණාවක් නැහැ. අවසාන ප්‍රශ්නයේ අංක 5 විශ්වවිද්‍යාල පනත අනුව විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙකු වීම සඳහා ඔහු එම විශ්වවිද්‍යාලයේම මහාචාර්යවරයෙකු වීම අවශ්‍ය නැහැ. ඒක අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි අපේ නීතිය යටතේ. එම විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයාද සෞන්දර්ය විෂයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති විශේෂ නිපුණත්වයක් ලබා තිබූ වෙනත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. මම ටිකක් කල් ගතා කරු කතානායකතුමනේ ඒකට හේතුව තමයි මම හිතන්නේ මේක තුන් වතාවක් විතර මේ ප්‍රශ්නය පැන නැගුණා. රජයේ ස්ථාවරයේ තමයි මේ ක්‍රමය ඉස්සෙල්ලා තිබිච්ච ක්‍රමයට වඩා හැම අතින්ම යෝග්‍යයි සුදුසුයි කියලා. ඉස්සෙල්ලා ක්‍රමය ඔතමා මැනිපියුලේට් කියනවා නම් ඒක මැනිපියුලේට් කරන්න ඉතාමත් පහසු ක්‍රමයි. මේක මැනිපියුලේට් කරන්න ඉතාමත් අමාරුයි. ඒ මොකද මේකේ විෂය මූලක නිර්ණායකයන් තියෙන ඔබ්ජෙක්ටිව් ක්‍රයිටීරියා. ඒතර ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වුණාද නැද්ද කියලා සොයා ගැනීමට පුළුවන්. ඉතින් ඒ නිසා අපි අවංකව විශ්වාස කරනවා අලුත් ක්‍රමය වඩා සුදුසුයි කියලා ගරු කතානායක තුමනි. ස්තුතියි.
බොහොම ස්තුතියි. අනික් ඔයි පැක්ෂනේ
මම දන්නවා 27(2) යටතේ කතා කරන මාතෘකා විවාදයකට ලක් කරන්නට බැහැ. නමුත් මම ඔබතුමාට කරුණක් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. දැන් ඔබතුමා බොහොම විසිතරු ලස්සන වචන පාවිච්චි කරලා ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඔබතුමන්ලාගේ ස්ථාවරය සාක්ෂාත් කරන විදිහට කතා කරන්න. දැන් මට පුදුමයි ගරු මහාචාර්යතුමනි, ගරු අමාත්‍යතුමනි, ඔබතුමා අර මැනිපියුලේෂන් කියන වචනය මේක ෆික්ස් කරන්න පුළුවන් කියන කාරණාව ඔබතුමාම අවංකව හිතලා බලන්න. ලකුණු දෙන එකින්ද මැනිපියුලේට් කරන්න පුළුවන්, ඡන්දෙ ලබා දීමින්ද මැනිපියුලේට් කරන්න? මොකද ඔබතුමා දැන් කිව්වා ලකුණු ටික මට බාර දෙනවයි කියලා. එහෙම නෙවෙයි, මේක සභාගත කරන්න, so that it becomes a public document. මේ මුළු රටටම මේක බලා ගන්න පුළුවන් වෙන ආකාරයට ඇත්ත වශයෙන්ම ඡන්දය ලබා දීමේ මැනිපියුලේට් කරන්න බෑ. ලකුණු ලබා දීම තුලින් මැනිපියුලේට් කරන්නට පුළුවන්. අන්න ඒකයි පළවෙනි කාරණා. දෙවෙනි කාරණා මම ඔබතුමාගේ අවධානයට ගෙනෙන්නට ඕන. දැන් ඔබතුමා බොහෝම ලස්සනට කිව්වා මේ ක්‍රමය තමයි වඩාත් විශිෂ්ට, වඩාත් ප්‍රබුද්ධ, වඩාත් ප්‍රශස්ත. එය එසේ නම් ගරු අමාත්‍යතුමනි, මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. දෘශ්‍ය හා ප්‍රසංගික කලා තුළින් මානව වර්ගයාගේ සම්ප්‍රදාය උදෙසා විශිෂ්ටත්වයකින් රස්ථානයි. ඒ වගේම කියනවා විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලය අනිකුත් විශ්වවිද්‍යාල අතරින් මෙම විශ්වවිද්‍යාලය වෙනස් වන්නේ මෙම විශ්වවිද්‍යාලයේ විෂයපතේ දෘශ්‍ය සහ ප්‍රසංගික කලා ධාරාවන්ට පමණක් සීමා වන නිසාය. එම නිසා ලංකාවේ තිබෙන අනිකුත් විශ්වවිද්‍යාල සමග සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සැසඳීම අපහසුය. එහෙම කියලා මම ඔබතුමාම දන්නවා දෘශ්‍ය කලා පීඨය තියෙනවා, නර්තන හා නාට්‍ය කලා පීඨය තියෙනවා, සංගීත පීඨය තියෙනවා. එතකොට මේ ඔබතුමා සඳහන් කරන මේ වෙනස තුළ වඩාත් ප්‍රබුද්ධ වඩාත් විශිෂ්ට ක්‍රමවේදයක් නිර්මාණය වුණා නම් කොහොමද ගරු මහාචාර්යතුමනි කෘෂිකර්ම ශාස්ත්‍රයේ විශේෂඥක පත් වෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට? දැන් පරණ ක්‍රමයේ තිබුණා නම් ඇත්ත වශයෙන්ම නිර්පාක්ෂිකව මධ්‍යස්ථව විනිවිදභාවයෙන් යුක්තව සුදුස්සට තැන ලැබෙනවා. දැන් ඔබතුමන්ලාගේ ක්‍රම අලුත් ක්‍රමවේදය තුළ මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ විශේෂඥකවත් පත් වෙලා තිබෙනවා. එහෙම කොහොමද වෙන්නේ? මේකේ තියෙන්නේ මේ පීඨ තුනයි. සංගීත පීඨය තියෙනවා, නර්තන හා නාට්‍ය කලා පීඨය තියෙනවා, දෘශ්‍ය කලා පීඨය තියෙනවා. ඉතින් මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමාගේ මේ නව ක්‍රමයේ තුල දෝෂ රසක් තිබෙනවා. කරුණාකරලා ඒවා නිවැරදි කරගන්න.
කොහොම සුදි?
ඔබතුමා කරුණ කීපයක් මතු කළා. පළවෙනි කරුණ ඔබතුමා මට කිව්වා මේක සභාගත කරන්න සියලුම මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සඳහා කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ ගරු විරුද්ධ පක්ෂ නායකතුමනි. මගේ කිසිම උවමනාවක් අදිෂ්ඨානයක් නැහැ කිසිම දෙයක් සැඟවීමට. ඒ නිසා මම ඉතාමත් සතුටින් මේක සභාගත කරනවා. සියලුම ගරු මන්ත්‍රීවරුන්ට ඒක බලන්න පුළුවන්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික තමයි ඔබතුමා කියනවා ඡන්දය දෙන එක වඩා විනිවිද භාවයකින් යුක්ත වෙනවා කියලා ලකුණු දීමට වඩා. ඒක මම ගෞරවයෙන් ඔබතුමාට කියනවා. ඒක මම පිළිගන්නේ නැහැ කියලා. එක් කරුණක් තමයි ඡන්දය දීම දැනගන්න ඕනේ. දැන් ඒ ඡන්දය දෙන පුද්ගලයන් දැනගන්න ඕනේ නේ. අහවල් මහාචාර්යවරයාගේ කොන්ට්‍රිබියුෂන් එක මේකයි විශ්වවිද්‍යාලයේ. එහෙම කිසිම දෙයක් දන්නේ නැතුව ඔය ඡන්දය ගන්න වෙලාවේ ඒ අපේක්ෂකයන්ගේ පසුබිම ඒ අයගෙන් ඒ විශ්වවිද්‍යාලයට සිදුවෙච්ච සේවය පිළිබඳ දත්තයන් කිසිම වාර්තාවක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ඒ ක්‍රමවේදය මම දකින්නේ කිසිහෙත් උචිත ක්‍රමවේදයක් හැටියට. අවසාන ප්‍රශ්නය සෞන්දර්ය විශ්වවිද්‍යාලය පිළිබඳ. ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා පත් කළේ ওই විදිහටම. ඒ විෂයට සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු, ඒ විශ්වවිද්‍යාලයේ ආයතනය කෙරෙහි වර්ධනය කිරීමේ හැකියාව තිබෙනවායි කියලා විශ්වාස කරපු පුද්ගලයෙක්ව පත් කළා. නීතියද භූගෝල ශාස්ත්‍රයද කියලා බැලුවේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා සුදුසු පුද්ගලයෙක් කියලා හිතලා ඒ පුද්ගලයාව පත් කළා. ඉතින් ඒකමයි දැන් වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා තත්වයේ මේ තත්වයේ අතර කිසිම වෙනසක් නැහැ. ගරු විරුද්ධ පක්ෂ නායකතුමනි, ස්තුතියි ගරු
කතාපති. අධිකරණ මාත්‍යතුමා. ඔව්, හලෝ තුලමන්.
අර කතානායකතුමනි, මේක ඉතාමත් වැදගත් කාරණාවක්. විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නේ ඇමෙත්තුමාගේ පිළිතුර අපි බලාපොරොත්තු වෙන එතුමාගෙන් තව කාරණා පැහැදිලි කරගෙනයි මත් සඳහා. විශේෂයෙන්ම මෙතුමා කිව්වා මේ පස් දෙනාගේ කමිටුව විෂය අනුබද්ධව තමයි ලකුණු ලබා දෙන්නේ කියලා. ඒතර මම අහන්න කැමතියි ඔබතුමාගෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට කෘෂිකර්ම උපාධිධාරියෙක් මහාචාර්යවරු පත් කරගත්තේ විෂය අනුබද්ධව ලකුණු දීලාද? ඒ වගේම මම පැහැදිලිව ඔබතුමාට කියන්න කැමති විශ්වවිද්‍යාලයේ පාලක සභාව තමයි දන්නේ කවුද මේ විශ්වවිද්‍යාලයට සුදුසුම උපකුලපතිය පත් කරගන්න අවශ්‍ය කියන පුජ්‍යලයා කවුද කියන එක පාලක සභාව තමයි දන්නේ. ඒක තමයි හොඳම සුදුසුකම ඒ ඡන්දයෙන් පත් කර ගැනීමේදී ලබා දෙන්න පුළුවන්. දැන් ඔබතුමා කියන කමිටුවට පත් කරලා තියෙන පස් දෙනා කවුද? එක්කෙනෙක් විස්රාමික අමාත්‍යංශ ලේකම් කෙනෙක්, අනිත් එක්කෙනා සභාපති කෙනෙක් කිව්වා. ඉතින් ඒ වගේම අනිත් තුන්දෙනා පත් කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. එතකොට ඔබතුමාලා මේ කරන ක්‍රියාවලිය තුලින් තමන්ට අවශ්‍ය පුජ්‍යලයා, තමන්ට විශේෂම අද වෙලා තියෙන දේ තමයි ගරු කතානායකතුමනි මේ වියත්මගේ මෙතුමල්ලාට ජනාධිපතිවන්නේ වැඩ කරපු අය තමයි අද උපකරුපතියට පත් කරලා තියෙන්නේ. ඒක තමයි මේ කරලා තියෙන්නේ. මේක දේශපාලනීකරණයට ලක් කරලා තියෙනවා. ඒක තමයි අද සිද්ධ වෙලා
තියෙන්නේ. ඒ චෝදනාව මම සාමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. එදත් ඒ නම් තෝරගත්තේ පාලක සභාවයි, අදත් තෝරගන්නේ පාලක සභාවයි. එකම වෙනස එදා පාලක සභාවට නිවැරදි තීරණයක් ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු එදා තිබුණේ නැහැ. අද ඒ තොරතුරු තියෙනවා. ඉතින් තීරණ ගැනීමේද ඉන්ෆෝම් ඩිසිෂන්, තීරණයක් ගන්න පුළුවන් කරුණු දැනගෙන, තීරණයක් ගන්න පුළුවන් කරුණු නොදැන දැන් ඒ පාලක සභාවේ සමාජකයන්ට අවකාශ තියෙනවා දැනගත යුතු සියලුම කරුණු ඒ අපේක්ෂකයන් පිළිබඳව දැනගෙන නිවැරදි තීරණයට එළඹෙන්න. මම දකින්නේ ඒක කිසිම වරදක්. මම හිතනවා ඉස්සෙල්ලා ක්‍රමයට වඩා ඒක යහපත් යෝග්‍ය ක්‍රමයක්.
විශේෂයෙන්ම දැන් අද වයඹ විශ්වවිද්‍යාලයේ අපේ උපකලපතිතුමා එකවරක් හිටියා, එතුමාට දෙවරක් ඉන්න අයිතිය තියෙනවා. එතුමා මෙතුමා කියපු අය පස් දෙනාගේ පරීක්ෂණ මණ්ඩලයෙන් පල්ලෙහාට දාලා තියෙනවා. එතුමා මේ විශ්වවිද්‍යාලයේ 13 වෙනි ස්ථානයේ රෑන්ක් එක තිබ්බක 10 වෙනි ස්ථානයට ගෙනාව. වෛද්‍ය විද්‍යාලයක් ඇති කරා, පීඨයක් ඇති කරා, තාක්ෂණ පීඨයක් ඇති කරා. ලෝක මට්ටමෙන් ගත්තත් මේ විශ්වවිද්‍යාලයේ රෑන්ක් එකෙන් 2000ක් විතර ඉහළට ගෙනාව. එතකොට දෙවෙනි මතාවට එතුමා සුදුසෙක් නෙමෙයිද? මෙතුමා මේ කියන පරීක්ෂණ මණ්ඩලයෙන් එතුමාව පහළට දැම්මා. එතකොට මෙතුමා කියන මේ සාධාරණත්වය මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා විශ්වවිද්‍යාල පරිපාලනයේ දේශපාලනීකරණයට ලක් කිරීමට තමයි මේ தত্ত্বය මේ අලුත් කමිටුවපත් කිරීමෙන් අද සිදු කරලා තියෙන කියන එක අපි පැහැදිලිවම මෙතුමාට කියනවා. මේක නිවැරදි කරන්න මේක ඉතාමත් අවාසනාවන්ත தত্ত্বයක්.
කතානේ අපේ ක්‍රමය වෙනස් කරන්නේ නැහැ. අපි ඒක වෙනස් කරන්නේ. අපි අවංකව විශ්වාස කරනවා ඒක ඉස්සෙල්ලා තිබිච්ච ක්‍රමයට වඩා හුඟක් හොඳ ක්‍රමයක් කියලා. ගරු මන්ත්‍රීවරයෙකුට ඕන නම් කවරි කැන්වස් කරන්න. මෙන්න මේ පුද්ගලයා පත් කරන්නයි කියලා ගරු මන්ත්‍රීවරයෙකුට ඕන නම් කැන්වස් කරන්න වයඹ විශ්වවිද්‍යාලය හෝ වෙන කිසිම විශ්වවිද්‍යාලයක ඒ විවාදයට මම පැටලෙන්නේ නැහැ. මේ රටේ විශ්වවිද්‍යාල භාර උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට මම මෙතෙන්ට ඇවිල්ලා එක්කෙනෙක්ව සපෝට් කරන්නත් අනෙක් එක්කෙනාට විරුද්ධව කතා කරන්නත් මම සූදානම් නැහැ. ඒක මගේ කාර්යභාරය නෙවෙයි. ඔබතුමා කරන්නේ කැන්වස් කිරීමක්. ඒක මහාචාර්යවරයෙකුට. ඒ පිළිබඳ මම මෙතන කිසිම මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඇමතිවරයාගේ කාර්යභාරය නෙවෙයි උපකුලතවරුන් පත් කිරීම.
ප්‍රොෆෙසර්. ඉම්තියාස්.
කතානායකතුමනි, අධිකාර අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා ගෞරවයෙන්. ඒ මන්ත්‍රීතුමා ඉදිරිපත් කළේ සාධාරණ කරුණක්. ඒ විශ්වවිද්‍යාලයේ රෑන්කින් ස්ථානය ලෝකයේ ඉහළට ගෙනාවා. ඒක දියුණු කළා. ඒ කරුණ වලට ඔබතුමා උත්තර දුන්නේ නැහැ. ඔබතුමා චෝදනා කරනවා එතුමාට කැන්වස් කරනවා කියලා. කැන්වස් කිරීමක් නෙමෙයි. වෙච්ච අසාධාරණයේ අසාධාරණයක් බවට සහේතුක වශයෙන් එතුමා කරුණ ඉදිරිපත් කළා. කරුණා කළේ ඒ කරුණ තේරුම් ගන්න. ඒවට පිළිතුරු දෙන්න.
ගරු කතානායකතුමනි, අපේ නීති පද්ධතිය ආ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආඥා පනත යටතේ එක එක පරිෂදවලට බාර කළා තියෙනවා යම් යම් කාර්යභාරය. පාර්ලිමේන්තුවට කිසිම අයිතියක් නැහැ උපකුලපතිවරුන් පත් කරන්න. පාර්ලිමේන්තුවේ අපිට මෙහෙ තීරණය කරන්න බෑ එක්ස්ද වයිද කියලා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වේ යුත්තේ. ඒක බාර කරලා තියෙනවා යම් යම් පරිෂදවලට. ඒ නිසා පාර්ලිමේන්තුවට ඒ බලය ඒ අයගෙන් පැහැරගෙන මෙතන කිසිය තීරණය කරන්න බෑ යම් කිසි විශ්වවිද්‍යාලයක උපකුලපති හැටියට පත් කළ යුත්තේ කවුද කියන එක. ඒක කිසිසේත් පාර්ලිමේන්තුවට අයිති කාර්යභාරයක් නෙමෙයි. ඒක පාර්ලිමේන්තුව එහෙම තීරණය කරන්න උත්සාහ දරනවා නම් ඒ තුළින් ඉතාමත් භයානක අනුෂංග ජනිත වෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. ගරු
කොමිසුදී අධිකරණ අමාත්‍යමා අමාත්‍යංශ නිවේදන.
ගරු කතානායකතුමනි, පසුගිය දිනේ කීපයක තුළම මෙම ගරු සභාව තුළ 2020-2019 දින මහර බන්ධනාගාරය තුළ සිදුව සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යංශයක් වශයෙන් මගේ අමාත්‍යංශයත් රාජ්‍ය අමාත්‍යංශයත් ගන්න පියවර පිළිබඳව අපෙන් විමසුවා. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රශ්නයකුත් මතු කළා. එහිදී යම් කිසි කොමිසමක් පත් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්නේද කියන පිළිබඳවත් මගෙන් විමසා හිටියා. ඒ අනුව වගකියුතු රජයක් ඇටියට අපි වහාම ක්‍රියාත්මක වෙලා පංචපුද්ගල කමිටුවක් විද්වතුන් පස් දෙනෙක්ගෙන් යුක්තව ස්ථාපිත කරා. කුසලා සරෝජිනී වීරවර්ධන මහත්තයා, විශ්‍රාමලත් මහාධිකරණ විනිශ්චයකාරතුමිය, සභාපති ධූරය දරුවා, ජනාධිපති වාද්‍ය සිල්ලා මැතිතුමා, රෝහණ හපුගස්කන්ත මහත්තයා, අපේ අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙක් රණවීර මහත්මයා, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ ගාමිණී ජයසිංහ මහතා, හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙක් ඇටියට ඒ අතිරේක ලේකම්වරයා අපේ අමාත්‍ය ස්ටේට් මිනිස්ට්‍රි අතිරේක ලේකම්තුමා, බන්ධනාගාර ප්‍රසංස්කරණ හා පුනරුත්ථාපනය කරන රාජ්‍ය අමාත්‍යංශයේ නිශාන් ධනසිංහ මැතිතුමා කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරා. මම ප්‍රකාශ කරා සතියකින් අතුරු වාර්තාවක් අරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි කමිටු නිර්දේශ මොනවද කියලා බලලා ඒක ක්‍රියාත්මක කිරීමට අපි වැඩ කරනවායි කියලා. ඒ අනුව අපිට වාර්තාවක් සතියකින් ලබා දීලා තියෙනවා. අතුරු වාර්තාවක් ප්‍රධාන වාර්තාව මාසෙකින් ලබා දෙනවා කියලා කියලා තියෙනවා. එහි පසුබිම ස්ථානීය පරීක්ෂණයේ නිරීක්ෂණ, අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය, සාක්ෂි විශ්ලේෂණය, කමිටු නිරීක්ෂණ හා කමිටු නිර්දේශ කියලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ගරු සභාවට මේක සභාගත කරනවා. අනුකුමාර දිසානායක මැතිතුමාටත් එකේ කොපියක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කමිටුවේ නිර්දේශ දැනටමත් ක්‍රියාත්මක කිරීමට මා සහ ගරු ව්‍යාපෘති අමතිවරයා එකතුව කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම it was also on several location honorable Kiriyalla and several other members in this house sought my opinion as to the present progress of the inquiry and the judicial proceeding pertaining to the central bank bond issue and the current status of the extradition request against Mr. Arjun Mahendran, the former governor of the central bank. Now, I, rather than just giving an answer on the spur of the moment, just to satisfy somebody, followed the due process, wrote to the Honorable Attorney General and sought a clarification as to the present status. So I'm thankful the Honorable Attorney General had carefully prepared a document and submitted to me about the background and the instructions to the CID, proceedings in the Magistrate Court, for fort relating to the TB auction held on 27-5-2015, indictment before the Permanent High Court at the Bar, its present position, writ application filed by one Mr. Ajahn Punchiheva challenging the indictment filed against him, extradition request against Arjuna Mahendran, its present position, continuation of the investigation relating to the incidental matters, proceedings in the Magistrate Court of Kollam Fort relating to the Treasury Bond auctions held on 29-3-2016 and 31-3-2016, proceedings in the Magistrate Court of Colombo against Mr. Ravikaruna Nayaka for committing perjury at the Commission, proceedings in the Magistrate Court of Colombo for Fort against PTL, AA, KP and others, employees of the PTL for destruction of evidence, indictment filed by the Commission to investigate allegations of bribery and corruption. So there is a comprehensive report as to the present position relating to what is happening in respect of the Central Bank bond investigation. So we will not rest until the last person who is responsible for this being brought before the House, before the courts. Thank you very much. I'm submitting. Singapore, just to clarify that on that, Singapore Attorney General has sought certain clarification for our Honorable Attorney General's department regarding whether the kind of offence which we have charged here, the indicted, falls within the first schedule of the extradition treaty between us and them. So that is ongoing. So the Honorable Attorney General will continue to make representation. Thank you, Honorable Minister, Honorable Member.